topic mantrituma.
Rahim. கௌரவ தலைமையகம் உறுப்பினர் அவர்களே, இன்று நாட்டில் இருக்கின்ற முக்கியமான அமைச்சுகளில் ஒன்றான சுகாதார அமைச்சில் விவாதத்தில் கலந்து ஒரு சில விடயங்களை கூறலாம் என்று நினைக்கின்றேன். அதற்கு நேரம் ஒதுக்கி தந்த தலைமையகம் உறுப்பினர்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலேயே எங்களுடைய கௌரவ அமைச்சர் இந்த அமைச்சை பொறுப்படுத்ததன் பின்பு நாட்டில் உள்ள பல பிரதேசங்களில் பாரிய அபிவிருத்தி திட்டங்கள் முன்னெடுக்கப்படுகின்றது. உண்மையிலே அந்த வகையில் நான் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுக்கு விசேடமான நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டும். அதே போன்று எங்களுடைய கௌரவ ராஜாங்க அமைச்சரும் அதனோடு சேர்ந்து அவருக்கு உதவியாக இயங்கிக் கொண்டிருக்கின்றார். அதே நேரம் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் அந்த சிறுபான்மை இனத்துக்கு வருகின்ற சில பிரச்சனைகளுக்கு முன்னின்று கதைக்கக்கூடிய ஒரு அமைச்சராகவும் நான் அவரை பார்க்கின்றேன். அந்த வகையில் நாடு பூராவும் அபிவிருத்தி திட்டங்கள் நடந்திருந்தாலும் எங்களுடைய திருவண்ணாமலை மாவட்டத்தை பொறுத்தவரையில் அந்த நிதி ஒதுக்கீடுகள் வருவது கொஞ்சம் குறைவாகவே காணப்படுகின்றது. நிதி ஒதுக்கீடுகள் தந்திருக்கின்றார்கள். உண்மையிலேயே கிண்ணியா தலை வைத்தியசாலைக்கான தாதியர் வைத்தியர் விடுதி அமைப்பதற்கு கிட்டத்தட்ட 120 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டு வேலைகள் நடந்து கொண்டிருக்கின்றது. அதற்கு விசேடமாக என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதே போன்று மூதூர் தலை வைத்தியசாலையிலும் வேலைகள் நடந்து கொண்டிருக்கின்றது. இருந்தாலும் உண்மையிலேயே இன்னமும் எங்களுடைய அந்த வைத்தியசாலைகள் அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்பதுதான் என்னுடைய கோரிக்கையாகும். கிட்டத்தட்ட கிண்ணியா தலை வைத்தியசாலை, அதே போன்று மூதூர் தலை வைத்தியசாலை, இந்த இரண்டு வைத்தியசாலைகளும் ஏ கிரேடாக தரமுயர்த்தப்பட்டதன் பின்பும் இன்னமும் அங்கு வேலை திட்டங்கள் நிறைவு செய்யப்படாமல் இருப்பது கவலைக்குரிய ஒரு விடயமாகும். உங்களுக்கு தெரியும், திருவண்ணாமலை மாவட்டத்தில் கிண்ணியா, மூதூர், அதேபோன்று புல்மோட்டை, குச்சவலி, நிலாவலி போன்ற பிரதேசங்கள் கடந்த 25-30 வருட காலமாக யுத்தத்தினாலும் பாதிக்கப்பட்டு, அதே போன்று சுனாமியாலும் பாதிக்கப்பட்ட ஒரு மாவட்டமாகும். இந்த வகையில் அந்த பாதிக்கப்பட்ட மக்களுக்கான அந்த சுகாதார சேவையை மேம்படுத்துவதற்கு எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, 2012 கிண்ணியா தலை வைத்தியசாலையை அபிவிருத்தி செய்வதற்காக தேசிய திட்டமிடல் திணைக்களம், ஹொனரபிள் மினிஸ்டர், ஐ திங்க் இன் 2012 டிபார்ட்மெண்ட் ஆஃப் நேஷனல் பிளானிங் ஹேஸ் கிவன் தி அப்ரூவல் டு டெவலப் தி கிண்ணியா ஹாஸ்பிட்டல் 1,253 மில்லியன், பட் ஸ்டில் நத்திங் ஹேஸ் ஹேப்பன் இன் திஸ் ஹாஸ்பிட்டல். ஐ திங்க் லாஸ்ட் இயர் 11 மே 2018 Honorable Minister has arranged a meeting with the officials in the Health Ministry, almost 1 year. Honorable Minister has put an order to prepare the cabinet paper to carry out the work for the Kinnia Base Hospital and Moodur Base Hospital in Thopur, Pulmote. NPD has given the approval for Kinnia 1,253 million. Muthur and Pulmote and Pulmote and Thopur 1,406 million, so that already we have received the NPD approval, but still cabinet has been I don't know that the cabinet still they couldn't approve that cabinet paper has gone or not. That almost 1 year, honorable minister, that I have to remind in this stage here. அதே போல் உங்களுக்கு தெரியும், புல்மோட்டை ஒரு தூர இடத்தில் இருக்கின்ற ஒரு பிரதேசமாகும். அங்கு தலை வைத்தியசாலை என்று இருக்கின்றது. ஆனால் அந்த தலை வைத்தியசாலையில் ஒரே ஒரு வைத்தியர் மாத்திரம்தான் இருக்கின்றார். உண்மையிலேயே புல்மோட்டை பிரதேசமும் யுத்த காலங்களில் யுத்தத்தினால் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம், அதே போன்று சுனாமியினால் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம். அங்கு அந்த சுகாதாரத்துறையை மேம்படுத்த கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, அதே போன்று தோப்பு பிரதேசத்தில் இருக்கின்ற அந்த வைத்தியசாலையும் நீங்கள் மேம்படுத்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். எங்களுடைய கௌரவ ராஜாங்க அமைச்சர் மிக விரைவில் திருவண்ணாமலை மாவட்டத்துக்கு விஜயம் செய்வதற்காக இருக்கின்றார். அவருடைய விஜயத்தின் போது இந்த வரவு செலவு திட்டத்துக்கு பிறகாவது எங்களுடைய அந்த வைத்தியசாலைகள் அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, கடைசியாக கௌரவ அமைச்சர் அவர்களிடம், ஐ ஹவ் டு ஆஸ்க் ஹானரபிள் மினிஸ்டர், ஐ திங்க் தட் யூ ஹவ் அரேஞ்ச் தட் யூ ப்ரிப்பேர் த பிரைவேட் ஹெல்த் செக்டர் ரெகுலேட்டிங் பில் பிஃபோர் தி தட் அவர் பொலிட்டிக்கல் கிரைசிஸ் இட் வாஸ் ஹேப்பன் இன் அக்டோபர் 26. Before that, I think that you have prepared the bill, but I don't know that what was happened to the bill, that the Honorable Minister, that...
Please now wind up.
Yeah, okay. Thank you very much, yes. Honorable Minister.
Garu Emuttuma.
Sabhaputtumini. Honorable Member, now I have actually prepared everything. So during the crisis period, they took time and they have now filed action against me. But there is no stay order. But when I spoke to the Attorney General's department, they said just to keep it for some time until they settle it in the courts. But if they at least get in delayed, I will go up with the regulations. With that, we will regulate all the prices in the private sector hospitals. They cannot charge as they want. We have done the pricing. Everything is prepared. Only thing I have to guess at.
Thank you. මනේ ඊළඟ කාර ගරුල අසන්ත අලගේවන්න එමුතුමා මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා මෙතන තියෙන වෙලාව මැනේජ් කරගන්න අමාරුයි.
එතුමා ටක් ගාලා අහන්න කියන්නේ.
හරි, එමුතුමාගේ වෙලාවෙන් තමයි එතකොට අඩු කරන්න
වෙන්නේ.
ඖෂධ වර්ග 300ක් පමණ හිඟයි කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ MMS හිඟයි
නෑ. එන්නකෝ, මම ඕකට දැන් දවස් කීපයකට ඉස්සර සම්පූර්ණ පිළිතුරු දුන්නා අපේ වෛද්‍ය රමේෂ් පත්‍රේන මැතිතුමාට. ඔබතුමා පොඩ්ඩක් එක්ක.
අනික් කාරණාව දැන් මේ කිරි ප්‍රශ්නය මතුවලා තිබෙන නිසා
සම්පූර්ණ
විශේෂ මෞබිම ලංකා පදනමෙන් එංගලන්තයේ ලැබ් එකකින් පරීක්ෂා කරපු වාර්තාවක් තිබෙනවා. ෆාම් තෙල් සහ මේ වෙනත් අඩංගු වන කිරි
අපි ගාව තියෙන සියලුම වාර්තාව නවසීලන්ත රජයෙන් දුන්න වාර්තාව කිසිම වෙනත් දෙයක් නෑ ලංකාවට අපනායන කරනේවා. ඒ වගේම ලංකාවේ අපේ අම්මම ගෙනැල්ලා 2016 දී ස්ථාපනය කරා ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ පවත්වන්න පුළුවන් ලැබ් එකක්, ෆුඩ් ලැබ් එකක්. ඒක කළුතර තියෙන ඔබතුමාලට ඕන කෙනෙකුට ඕන ආහාරයක් ගන්න බලගත හැකි.
ඔබතුමාට පුළුවන් මේ
කිසිම කිරිමේ දෙයරෙන්නට වෙන කිසිම දෙයක්
මෞබිම ලංකා පදනමේ අර කරලා තියෙන ඇංගලන්ත පරීක්ෂණාගාරයක ලැබ් එකක කරලා තිබු වාර්තාවක් තියෙන ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා.
මේ කතා කරන්නේ ඔය කතා කරන්නේ ෆෝමියුලා ගැන. හොඳේ කිරි පිටි නෙවෙයි ෆෝමියුලාස් හදනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ස්ට්‍රෝබෙරි දානවා, මේවා දානවා, පාම් ඔයිල් දානවා, වැනිලා දානවා, චොක්ලට් දානවා, එක එකව දානවා.
කිරි පිටි වල
ඕක කිරි පිටි නෙවෙයි.
කිරි පිටි වල
ෆෝමියුලාස්. ඒක ෆෝමියුලාස් හදනවා. මොකද අප්‍රිකාවට ඒගොල්ලෝ මම දැක්කා ඒගොල්ලන්ගේ මේ වේක තියෙන ආටිකල් එක අප්‍රිකාවට යවනවා පාම් ඔයිල් දාලා.
වගකීමෙන් ඒක උත්තරේ දෙනවද කියන මම දන්නේ නැහැ. නමුත් මම ඒක
මම කතා කරන්නේ විද්‍යාත්මක දත්ත විතරයි.
වෙන්නේ මේ ලිංගලත් ලැබෙයි
කතාව. සංත අලගේවන්න එමුතුමා මන්ත්‍රීතුමා කතා කරා.
මූලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, අද අපේ රටේ ඉතාමත් වැදගත් ශේෂ්ත්‍රයක වගකීම් දරන අමාත්‍යංශ දෙකක කාර්ක සභා අවස්ථාවේදී කරුණ ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මුලින්ම කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. පෙරපාසල් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් මීට පෙරත් අයවැය විවාදවලදී මේ කරුණ පිළිබඳව මම සඳහන් කළා. අද අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ පෙරපාසල කියන එක සැබෑ ලෙසම අනවශ්‍ය වුණත් අද පාසලක් හා සමාන බවට මේ පෙරපාසල් ශේෂ්ත්‍රය පත් වෙලා තිබෙනවා. 20,000කට ආසන්න පෙරපාසල් ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. 1,03,000කට ආසන්න දරුවෝ මේ පෙරපාසල් වලට යනවා. පළාත් සභා නීතිමය වශයෙන් පළාත් සභා පිළිබඳව මේ පරිපාලනයට විවිධ පළාත් සභා ප්‍රඥප්ති ඉදිරිපත් කරලා ඒ පළාත් සභාවලට ආවේනික ආකාරයට මේවා පරිපාලනය කළත් අධ්‍යාපන ශේෂ්ත්‍රයත් අපි දන්නවා පළාත් සභාව තමයි පාලනය කරන්නේ. නමුත් පාසල් පද්ධතිය පාලනය කිරීමේදී විෂයමාලාවන් යම් යම් කටයුතු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ මග පෙන්වීම යටතේ තමයි පාසල් පද්ධතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වන්නේ. ඉතින් මේ නිසා පළාත් සභාව විසින් ප්‍රඥප්ති ඉදිරිපත් කරලා මේ පෙර පාසල් වල කටයුතු පාලනය කළත් රේකී අමාත්‍යාංශයේ විදිහට අනිවාර්යයෙන්ම මේ සඳහා අනිවාර්යයෙන්ම මැදිහත් වීමක් සිදුවිය යුතුව තිබෙනවා. එහෙම නොවුනොත් පාසලට එන දරුවා අනවශ්‍ය ආකාරයට මේ පෙර පාසල තුල දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තමයි අනිවාර්යයෙන්ම පාසලට එන්නේ. අද බොහෝ විට පෙර පාසල් වල අකුරු ලියන්න කියන්න ඉලක්කම් ලියන්න ගණන් කරන්න මනෝවිද්‍යානුකූලව මං හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල සිටින අය කොහෙත්ම අනවශ්‍යයි කියන තැනයි ඉන්නේ. නමුත් අද සිදුවෙන්නේ මේ පෙර පාසල් වල තරඟකාරීත්වය නිසා අර පාසලේ මේ ආකාරයෙන් උගන්වනවා, පෙර පාසලේ මේ පෙර පාසලේ මේ ආකාරයෙන් උගන්වනවා, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උගන්වනවා, ඉලක්කම් උගන්වනවා, අකුරු උගන්වනවා. එම නිසා අපේ දරුවත් මේ ආකාරයෙන් උගන්වන පෙර පාසල් වලට දැමිය යුතුයි කියන තැන ඉඳගෙන අපේ දෙමාපියන් මේ පෙර පාසල් වලට දරුවෝ ඇතුළත් කරනවා. ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්‍රියාවලිය සහ දරුවාගේ අනාගතයට විශාල බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා පෙර පාසල් ක්‍රියාවලිය පිළිබඳව අතවසෙම විෂය මාලාවක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. පෙර පාසලේ අපිට ඉගැන්විය යුතු කරුණු නෙමෙයි, නමුත් ක්‍රියාකාරකම් පිළිබඳව යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක්, ඒ වගේම විෂය මාලාවක් වැනි දෙයක අවශ්‍යතාවය අනිවාර්යෙන්ම තිබෙනවා. එතෙම නිසා මේ පිළිබඳව කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශයේ විදිහට ඉතාමත් ඉක්මනින් මේක දැනටමත් අත්‍යවශ්‍යම ප්‍රමාදයි. මේ පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය සමග සම්බන්ධ වෙලා දැනට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා කෙසේ හෝ ඉල්ලීමක් කරන්නේ අපි ඉතාමත් කඩිනමින් නියාමනය පිළිබඳව සහ මේ පෙර පාසල් වල කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යම්කිසි ආකාරයක මඟ පෙන්වීමක නීත්‍යානුකූලව පසුබිමක් යටතේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් දැඩි ලෙස මේ පෙර පාසල් ශ්‍රේෂ්ඨියත් අපේ දරුවොත් දැඩි අපහසුතාවයන් වලට ලක්වීම කොහෙත්ම වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ළමා කටයුතු පිළිබඳව වගකීමක් පැවරලා තිබෙන්නේ මේ අමාත්‍යාංශයට. ඒ අනුව ළමයින් පිළිබඳව විවිධ නීති රීති අධිකරණමේ කටයුතු අනාදී පිළිබඳව, ඒ වගේම ළමයින්ගේ සමාජ ප්‍රශ්න පිළිබඳව මම හිතන්නේ මේ සභාවේ දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් ඔබතුමියට මේ ළමයින්ගේ වගකීම ඉටු කිරීමට ළමයින් සමග විතරක් කටයුතු කරලා කොහෙත්ම මේ අරමුණ ඉටු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද අපි ළමයෙක් අතෙන් යම් වැරද්දක් සිද්ධ වෙනවා නම්, ළමෙක් අතෙන් යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම්, ඒකේ වගකීම අපි දරුවාට පවරන්න කලින් මං හිතන්නේ අපි සෑම කරුණක් පිළිබඳවම අපි අධ්‍යයනය කළාන් පස්සේ අපට පේන දේ තමයි මේකේ සම්පූර්ණ වගකීම දෙමව්පියන් විසින් දෙමව්පියෝ බාරගත යුතුව තිබෙනවා. මං හිතන්නේ ටැන්සානියාවේ අධ්‍යාපනඥෙක් විදිහට නියරේරි අධ්‍යාපනඥයා පාසල් සති දෙකක් වහලා දෙමව්පියන්ට එන්න කියලා ඉගැන්නුවා. ඒ ඉගැන්වුවේ විෂය කරුණු නෙමෙයි, ළමයි හදන විදිය ගැන. දෙමව්පියන් විදිහට දැඩි අවධානයක් අනිවාර්ය දැඩි දැනුවත් වීමක අවශ්‍යතාවය අද තිබෙනවා. අද තරඟකාරී සමාජය තුළ දෙමව්පියන් මේ කටයුත්ත කිරීම පිළිබඳව විශාල අභියෝගයකට මුහුණ දීලා තිබෙනවා. අද දිවා සුරකුම් මධ්‍යස්ථාන වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා මෙවැනි සමාජයක් තුළ පසුබිමක් තුළ මේ දරුවන්ගේ අරමුණු දරුවන් නිසිමකට ගැනීමේ කාර්යභාරය ඉටු කිරීමේදී දෙමව්පියන් විසින් කළ යුතු කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කියන මේ කටයුත්තට කිසිදු අමාත්‍යාංශයක් මං හිතන්නේ නැහැ. ඒ වගකීම පැවරෙන්නේ ඔබතුමිය නියෝජනය කරන අමාත්‍යාංශයට. මේ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම දෙමව්පියන් දැනුවත් කිරීම පිළිබඳවත් විශේෂ වැඩසටහනක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම දේශීය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව අපි ගරු ඇමැත්තුමිය,
ගරු චන්ද්‍රන් බණ්ඩාර ඇමැත්තුමිය,
අපි දැනටමත් ඒ දෙමව්පියන් දැනුවත් වීමේ වැඩසටහන් මේ වෙනකොටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ප්‍රාදේශීය මට්ටමින් අපේ නිලධාරීන් හරහා ඒ උපදේශන කමිටු වගේම දැනුවත් කිරීමේ කමිටු මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තියෙනවා. නමුත් තවත් ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න ඕනි ඔබතුමා කියන එක නිවැරදි. ඒ වුණාට අපි මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා ඒ කටයුතු.
ඔය එක තමයි එමෙතුමිය අවශ්‍ය වෙන්නේ දැන් ඔබතුමිය අමාත්‍ය ධුරේ ඉන්න කාල සීමාව තුළදී පමණක් නෙමෙයි. මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන නීතිමය පද්ධතියක් තුළ ක්‍රියාත්මක විය යුතු කරුණක්. ඒ නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පිළිබඳව කතා කිරීමේදී මුලින්ම දේශීය වෛද්‍ය අංශය පිළිබඳව අපි රටක් විදිහට මම හිතන්නේ දැනට වඩා වැඩි ප්‍රමුඛතාවයක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. දැන් මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 43ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරනකොට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මිලියන 32යි. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් එම නිසා මේක මේ වර්තමානයේ සිදුවෙන දෙයක් නෙමෙයි. පසුගිය දශක ගණනාව තිස්සේම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබා දීපු ප්‍රමුඛතාවය මෙයින් මං හිතන්නේ ඉතාමත් හොඳින් අවබෝධ වෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අද අපේ රටේ ආයුර්වේද වෛද්‍ය ඒ වගේම පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳව අද අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් අද විශාල ඉල්ලුමක් අද ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මේ බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳව අපි විවේචනය කරන මේව කරනවා නෙමෙයි අපිත් මේ බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳව අපිත් ඒ ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම අපි දේශීය වෛද්‍ය පාරම්පරික වෛද්‍ය කියන මේ හැම එකම මෙතන ඉන්න අපි සියලුම දෙනාම මේ අවස්ථාවවලින් අපි ප්‍රයෝජනය ගන්නවා. ඉතින් මේ නිසා මේ සෑම එකකට මේ ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. නමුත් අපි රටක් විදිහට අපේ තිබෙන ඓතිහාසික බව ඒ වගේ මේ තිබෙන උරුමයන් එක දිහා බලපුවාම දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව දැනට වඩා වැඩි ප්‍රමුඛතාවයක් අනිවාර්යෙන්ම අපි ලබා දිය යුතුව තිබෙන අපේ රටේ 15,000ක් 20,000කට ආසන්න මං හිතන්නේ පාරම්පරික වෛද්‍යවරුන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ නිසා මේ පාරම්පරික වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් විවිධාකාරයෙන් අදහස් යෝජනා කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් ආයුර්වේද සංස්ථාව තිබෙනවා. ඒ සංස්ථාවේ කටයුතු දැන් සිදුවෙමින් පවතිනත් එයාගේ අදහසක් තිබෙනවා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කළ යුතු වන්නේ විශේෂයෙන්ම රූපලාවන්‍ය වැනි නවීන අවශ්‍යතාවයන් පිළිබඳව කරුණු නෙමෙයි දේශීය වෛද්‍ය සහ ආයුර්වේදයට අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කිරීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි කියන එකයි ආයුර්වේද ශාස්ත්‍රය තුළ ආයුර්වේද සංස්ථාව පිළිබඳව තිබෙන ආයුර්වේද සංස්ථාව ඇතිකලේ අරමුණින් වෙනත් දෙයක් නිෂ්පාදනය කරන්න නෙමෙයි ආයුර්වේද සංස්ථාව මගින් ආයුර්වේදයේ සහ පාරම්පරික වෛද්‍යවරුන් සඳහා භාවිතා කරන්න පුළුවන් ඒ නිෂ්පාදනයන් නිෂ්පාදනය කරලා යම් අවස්ථාවක් ලැබෙහොත් පමණයි වෙනත් නිෂ්පාදනයන් සඳහා අනිවාර්යෙන්ම යා යුතුවන්නේ. ඒ වගේම ආයුර්වේද සංස්ථාවේ බෙහෙත් ද්‍රව්‍යයන් පිළිබඳව මිල පිළිබඳව අනෙක් නිෂ්පාදන වලට වැඩිය ගුණාත්මක වශයෙන් ඉහළ ඇති. එහෙම ඉහළ වුණත් මං හිතන්නේ 100%කින් මිල ඉහළයි කියන එකයි ඒ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතය බවට විශේෂයෙන්ම පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා ආයුර්වේද සංස්ථාව ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ ආයුර්වේද සංස්ථාවේ ඒ නිෂ්පාදන කටයුතු පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කිරීමේ අවශ්‍යතාවයක් විශේෂයෙන්ම තිබෙනවා. ඒ වගේම පාරම්පරික වෛද්‍යවරුන් ඉදිරිපත් කරපු තව මතයක් තමයි මේ අය ලියාපදිංචි කරන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවට එනවා. එතකොට පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ආපුවාම ඒ ලිඛිත පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණවලදී බොහෝ විට සම්බන්ධ වෙන්නේ ආයුර්වේද වෛද්‍යවරු. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සම්බන්ධයි. එතකොට පාරම්පරික වෛද්‍යවරුන්ගේ සම්මුඛ පරීක්ෂණවලදී අහනවා ආයුර්වේදයට සම්බන්ධ න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු. එතකොට පාරම්පරික වෛද්‍යවරුන් මං හිතන්නේ විශාල අපහසුතාවයන් වලට ලක්ුණ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් විශේෂ ප්‍රධාන ප්‍රශ්නයක් පාරම්පරික වෛද්‍යවරුන්ගේ. පාරම්පරික වෛද්‍යවරු කියනවා අපි ඒ වගේම දැන් ඔබතුමාලා ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරුන් හොරිවිල වැද මහත්මයා වැනි ඒ අය මොනම ආකාරයකටවත් ලියාපදිංචි කරන්න අවශ්‍යතාවය ඔබතුමාලා ඒක කරනවා. එවැනි ප්‍රසිද්ධ අය. නමුත් එවැනි ප්‍රසිද්ධ නැති අනිකුත් පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඒ ආයතනය ඒ සම්මුඛ පරීක්ෂණවලදී ප්‍රශ්න අහනවා කියලා කියන්නේ ආයුර්වේදයට සම්බන්ධ ප්‍රශ්න තමයි ඒ අය පාරම්පරික වෛද්‍යවරුන්ගේ අහන්නේ. ඒකට ආයුර්වේදයේ අය පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඒ ක්‍රම ඒ ක්‍රියාකාරකම් පිළිබඳව සමහරට විවිධ මතවාද ඇති. දැන් අපි ගත්තොත් අද බටහිර වෛද්‍ය විද්‍යාව තුලත් එක විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ ඒ අනුගමනය කරන ක්‍රියාකලාපේ නෙමෙයි තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් අනුගමනය කරන්නේ මේ එකම ලෙඩේකට එකම විශේෂඥ වෛද්‍යවරයා. ඉතින් එවැනි තත්ත්වයක් තුල ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය කියන මේ ශේෂ්ත්‍ර දෙක අතර ප්‍රායෝගිකව විශාල ප්‍රශ්න ගණනාවක් අනිවාර්යෙන්ම තිබෙනවා. ඉතින් මේ නිසා ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්නයි කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මේ පාරම්පරික වෛද්‍යවරුන් පිළිබඳව ලියාපදිංචියක් සහ මේ අයගේ සුබසාධනයේ පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ රටක් විදිහට අපි අපේ බටහිර වෛද්‍ය ක්‍රමය අපේ රෝහල් සේවය අද ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා තිබෙනවා වගේම මේ ආයුර්වේද වෛද්‍ය මම මගේ මැතිවරණ බල ප්‍රදේශයේ මහරහන්දී ආයුර්වේද රෝහලක් ළඟදී විවෘත කළා. සෑම දිනකම 200කට ආසන් ප්‍රමාණයක් එනවා ඒකේ සේවය ලබා ගන්න. අද විශාල ඉල්ලුමක් තිබෙනවා මේ ශේෂ්ත්‍රය තුළ. ඉතින් මේ නිසා අපි ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම මේ දේශීය වෛද්‍ය සහ පාරම්පරික ඒ ක්‍රම පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කරන්නයි කියන එකයි. ඒ වගේම මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කිරීම පිළිබඳව විවිධ ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අනුව මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කළ යුතුයි. ඒ පරම්පරාවන් මිය ගියන් පස්සේ සමහර විට ඒ අයගේ දූ පුතුන් නැතිනම් ඒ පාරම්පරික වෛද්‍යවරු අඛණ්ඩව යන්නේ නැහැ. නමුත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒ කමිටුව විසින් එය උත්සාහ දරන අපේ කාර්ක සභාවකදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අපිත් පෞද්ගලිකව මම මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට ඒ රූපවාහිනිය නිසා ගුවන්විදුලි ආයතන කැඳවලා ඔබතුමාගේ නිලධාරීන් සමග ඒ අවස්ථාව ලබා දුන්නා. මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම ඒවා රූපගත කරලා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳව විශේෂයෙන්ම සංරක්ෂණය කරලා ඒ වගේම මේවා අනාගත පරපුරට දායාද කර දීමට විශේෂ වැඩපිළිවෙලකුත් අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයක් විදියට තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් රාගම රෝහල අද ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා තිබෙනවා. මෑතකදීත් විශාල ගොඩනැගිලි සංකීර්ණ ඉදිකලා මේක ඇඳන් 1500ක් විතර තිබෙන්නේ. දැන් මේ නව ගොඩනැගිලි විවෘත කළයන් පස්සේ ඇඳන් 1800ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම දෛනිකව සාමාන්‍යයෙන් 3000ක් 4000ක් විතර 1500ක් 3000ක් විතර මේකේ සායන
සහ මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
මට විනාඩි කීය විනාඩි 17ක්
තිබෙනවා. විනාඩි 15ක් ලබා දීලා තියෙනවා.
විනාඩිය ඉවර කරනවා. එම නිසා රාගම රෝහලත් පිළිබඳව මානව සම්පත පිළිබඳව විශේෂම කාර්ය මණ්ඩලය සහ අනිකුත් සම්පත් පිළිබඳව විශාල ප්‍රශ්නයක් අද තිබෙනවා. ඒ නිසා භෞතික සම්පත් සංවර්ධනය කළා වගේම මේ රෝහලේ කටයුතු කරගෙන යාම සඳහා ඒ අවශ්‍ය කරන ශක්තියත් ලබා දෙන ලෙස විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම වතපිටියවල රෝහලේ ඔබතුමා සහභාගී වුණ අත්තනගල්ල අපේ නායක හාමුදුරුව පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කරපු ඒ හෘද සැත්කම් ඒකකයේ සඳහා එකෝ යන්ත්‍රය කරුණාකරලා කඩනමින් ලබා දෙන ලෙසත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට එස්.ජී. මුතුකුමාරණ මන්ත්‍රීතුමා.
රෝගෝලාතර රුඩ පටිට බීරි පයිතන්නේ රටේට අවශ්‍ය ඉතා වැදගත් අමාත්‍යාංශ දෙකක් පිළිබඳව විවාද කරන අවස්ථාවට සහභාගී වීගෙන වාර්තා ලැබීම පිළිබඳව ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සෞඛ්‍ය සේවය ගත්තාම අද සෞඛ්‍ය සේවාවයි අධ්‍යාපනය නිදහස් කියන වචනේ තමයි අපේ රටේ තියෙන නිදහස නොබිල්ලේ ලබා දීම. හැබැයි මේ දෙකම ගරු ඇමතුමනේ නිදහසේ වගේම පෞද්ගලික පැත්තට ගොඩාක් බර වෙලා තියෙනවා. අපි දකිනවා සාමාන්‍ය ඉස්පිතාලයකට ඉන්න රෝගී ප්‍රමාණයම එක්කෝ ග්‍රාමීය මට්ටමේ නාගරික මට්ටමේ තියෙන ප්‍රයිවට් හොස්පිටල්වල ඒ හා සමගාමී ප්‍රමාණයක් ඉන්නවා. මචන්නේ ඒකේ මොකක් හරි හෝ යම් දෝෂයක් තියෙන බව ඔබතුමාගේ ඉල්ලීමක් කරන ඔබතුමා දක්ෂ ඇමතිවරයෙක් වශයෙන් මෙන්න මේ වෙනස වෙනස් කරලා මේ නිදහස්සේ සෞඛ්‍ය පාසුකම් ලබා ගැනීමට ඇති අයිතිය වැඩි පාසුකමක් මේ රටේ ජනතාවට ලබා දීමට ඔබතුමාට අවශ්‍ය වැඩපිළිවෙලක් යොමු කරනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දකින මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමහර පුවත්පත් දැන්වීම් පෞද්ගලික සමහර ලෙඩ රෝග හොද කරනවා කියලා එක විශේෂ පුවත්පත් දැන්වීම් දීලා මේ රෝගී මුලා කරන විශාල ජනවිරියක් නැත්තම් ජාවාරමක් තියෙනවා. මාතන්නේ මාතන්නේ එක අවස්ථාවක අපි උපදේශක කාර්යසභාව මේ පිළිබඳව කතා කළා. මෙතන මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ ජනතාවට රෝගී මුලා කරන වැඩපිළිවෙල නතර කිරීම සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. සුවසැරිය වැඩසටහන ඇත්තටම ඉතාම වැදගත් වැඩසටහනක්. අද අපි දකිනවා ග්‍රාමීය මට්ටමේ ආපහම එක යම්කිසි ශාල සේවාවක් කරන ඒ පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වකුගඩු රෝගීන් ප්‍රමාණය ඇත්ත වශයෙන්ම මේ රටේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නයක්. දැගේක යම්කිසි මට්ටමකින් අඩු වෙමින් පවතින බව පේනවා. හැබැයි මේකට අපිට නාවික හමුදාවටත් අපේ ස්තුතිය පුද කරන්න ඕන. මොකද ඔහු ඉතා විශාල සේවාවක් කරනවා ග්‍රාමීය මට්ටමේ පිරිසිදු වතුර ලබා දීම සඳහා. ඔහුගේ සේවාවටත් අපි මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම ස්තුති කරන මේ අඩුවීමටත් බාචන්නේ යන්තා දුරට ඒ ඔවුන්ගේ කැපවීමත් බලපාලා කියන නිසා. පචන අද නාගරික රෝහල් ප්‍රධාන රෝහල් වල තියෙන තදබදය අඩුකිරගෙනටත් ග්‍රාමීය මට්ටමේ රෝහල් වැඩි දියුණු කළ යුතුයි, එසදා වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන තමයි අපගේ හැඟීම. මහතරේ ගරු ඇමතුමනි, ඔබතුමා දන්නවා තබුත්තේගම රෝහල කිව්වහම ඒ රෝහල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තිබුණත් මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියඹලංගමුව, ගල්ගමුව, ඒ වගේ ගිරිබාව වගේ විශාල ගෝජන ප්‍රදේශයක් ආවරණය කරන රෝහලක්. විශාල ජනතාවක් මේ රෝහලේ ප්‍රයෝජනය ගන්නවා, සේවාවක් ලබනවා. මේ රෝහල අත්වල දියුණු කිරීමට ඔබතුමා අපි එක අවස්ථාවක ඔබතුමා ප්‍රශ්නයක් හැදුවා මේ රෝගීන්ට නැවතීමේ ප්‍රශ්නය පිළිබඳව. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරලා එම වැඩසටහන ක්‍රියාත්මක කළා. මම හිතන්නේ දැනට දැනගන්න ලැබෙනවා ඇතරින විටි විට ප්‍රතිපාදනට මුදල් ලැබීමේ ප්‍රබාධය නිසා එක කඩඩිමින් කෙරෙන්නේ නැත්තක් තියෙනවා. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලන මත මෙතන තියෙනවා වකුගඩු රෝග
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒකකයක් ඒ ඒකකයේ තියෙන අවශ්‍ය කරන බාහිර සම්පත් වෛද්‍යවරු 3 දෙනෙක් ඉන්න තැනට එක වෛද්‍යවරයෙක් ඉන්නේ. ඒ වගේම නර්සින්ලා 6 දෙනෙක් ඉන්න දෙන්නයි ඉන්නේ. ඒ සම්පත් අඩුයි. මේක වෙන්නේ මේ ගල්ගඹුව වගේ, ගිරිබා වගේ, රාජාගිරි වගේ, කලාවැවේ වගේ ප්‍රදේශවල ජනතාව අනුරාධපුරයට යන්න සිද්ධ වෙනවා. ඒ තමන්ගේ වකුගඩ රෝගය පිළිබඳව නැත්තම් ලේ මාරු කිරීම සම්බන්ධව යන්න බයතන මේ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ මම විශේෂයෙන් ඉල්ලා දෙනවා. ආයුර්වේදය පිළිබඳව බයතන ඔබතුමා අපි විශේෂයෙන් ප්‍රදේශ කාර්යසභාව ක්‍රියාත්මක කළොත් ඊට වඩා අපිට මේ තත්ත්වය පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහාත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා ඉල්ලනවා. ඒ වගේම අපේ ප්‍රදේශෙම අමිතවරියක් තමයි වට්ටා කටයුතු ලබා එතුමිය. එතුමියටත් අත් වශයෙන්ම සේවාවක් හැකියාවක කරගෙන යනවා. අපි ඉල්ලීමක් කරනවා වීදි දරුවෝ ගැන ඔබතුමියගේ අවධානය යොමු කරන්න. ඒ වගේම යම් ග්‍රාමීයවට පවුල්වල ප්‍රශ්න හින්දා ළමයිගේ මානසිකත්වය, ඔවුන්ගේ අනාගතය ගරා වැටෙනවා. ඒ නිසා මේකදී ඒ සඳහා අර ඉස්සෙල්ලා අපි කතා කළ මන්තුමා කිව්ව සමානව පවුල් ලේකකේ පිළිබඳවත් උදාහරණයක් කිව්ව සදාසේ යම්කිසි දෙමව්පියෙක් කරදරේ කරන පවුලක් ස්වාමි පුරුෂයාට ගෘහ මූලිකයා කරදරේ වැටුනහම ඒ පවුලේ ආර්ථික කඩහැල තත්ත්වයක් ගන්නවා. ඔබතුමී දන්නවා ග්‍රාමීය මට්ටමේ ජීවත් වෙන මන්ත්‍රීවරියක් වශයෙන් ඒ සඳහා අපිට ඒ පවුල්වල ළමයිගේ විශේෂයෙන් අධ්‍යාපනය සඳහා
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
තප්පරයක් ඒ සඳහා ඔබතුමගේ අවධානය යොමු කරන්න. මොකද ඒ පවුලේ ළමයාගේ තමයි අනාගතය, අනාගත පරම්පරාව. ඔහු වෙනත් හෝ යම් බාහිර හේතු නිසා ඔහුගේ අධ්‍යාපනයේ එහෙම නැත්නම් ඔහුගේ ඉදිරි ගමන කඩහැල්ලුත් එහෙම බයතන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් අපි සමාජ ජීවිතේ වගකීමක් කියන පුජ්‍ය වශයෙන් ඒ தත්ත්වෙ බුදහරි සදා යව වැඩ පිළිලක් ඔබතුමීගේ අවධානය යොමු වේවා. පතමි බණ්ඩිරා ඉතුතු
ස්තුතියි. ඊළඟට ගරු අමීර රවි ඇමතිතුමා.
බිස්මිල්ලාහි රහ්මානිර් රහීම். இன்று இரண்டு முக்கியமான அமைச்சுக்கள், அதிலே விசேடமாக சுகாதார அமைச்சு கௌரவ ராஜதேசேநாதன் அவர்களுக்கு நான் இந்த இடத்திலே நன்றி கூட கடமைப்பட்டவனாக இருக்கிறேன். விசேடமாக இந்த நாட்டிலே 48 வகையான டேப்லெட்டுகளுக்கு விலை குறைப்பு செய்து இருதய நோயாளிகள் பாவிக்கப்படுகிற ஸ்டென்ட்டுக்கு விலை குறைத்து ஒரு உண்மையிலேயே ஒரு சாதனை நிகழ்த்தியிருக்கிற கௌரவ ராஜித சேனாரத்தன் அவர்களை என்னால் பாராட்டாமல் இருக்க முடியாது. உங்களுடைய காலத்திலே மேலும் இந்த ஏழை மக்களுக்கான எதிர்பார்ப்பை நீங்கள் திறம்பட செய்வீர்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தவரையிலே மட்டக்களப்பு போதனா வைத்தியசாலை நீங்கள் பல தடவை விஜயம் செய்திருக்கிறீர்கள். வருடத்துக்கு கிட்டத்தட்ட 35 லட்சம் 30 லட்சம் பேருக்கு வைத்தியம் பார்க்குகின்ற இந்த மட்டக்களப்பு போதனா வைத்தியசாலை கிழக்கு மாகாணத்திலே ஒரு பிரமாண்டமான வைத்தியசாலையாக அங்கு நாங்கள் பார்க்கிறோம். புலனறுவை மாவட்டத்திலிருந்தும் கூட பிஆர்சி ட்ரீட்மெண்ட்டுக்காக மட்டக்களப்பு போதனா வைத்தியசாலைக்கு வருகின்ற நிகழ்வு தினமும் கூடிக்கொண்டிருக்கிறது. ஆனால் மட்டக்களப்பு மாவட்ட அந்த போதனா வைத்தியசாலையிலே விசேடமாக மெடிக்கல் ஆபீசர் அதனுடைய காடரின்படி 296 பேர்கள் தேவைப்படுகிறார்கள். ஆனால் இருப்பது 179 பேர் மாத்திரம்தான். இன்னும் 117 பேர் தேவைப்படுகிறார்கள். தேர் ஆர் ஷோர்டேஜ் ஆஃப் 50% ஆஃப் த எம்ஓஸ் இன் மெடிக்கலோ பேஸ் ஹாஸ்பிட்டல். எனவே இதனை நீங்கள் இது ஒரு நீண்டகால பிரச்சனை. தொடர்ந்தேர்ச்சியாக நீங்களும் இதற்கு பல முயற்சிகள் செய்கிறீர்கள். ஆனால் இதற்கு முடிந்தவரை அந்த மாவட்டத்திலே இருக்கிற மக்களுக்கு ஒரு முக்கிய விடயமாக எடுத்து கருத்தில் கொள்ள வேண்டும் என்று எதிர்பார்ப்பதோடு எம்ஆர்ஐ ஸ்கேன் யந்திரத்தை நீண்டகாலமாக தருவதாக சுகாதார அமைச்சு கூறிக்கொண்டுதான் இருக்கிறது. மட்டக்களப்பு போதனா வைத்தியசாலையை பொறுத்தவரையிலே கிழக்கு மாகாணத்தில் எங்குமே எம்ஆர்ஐ ஸ்கேன் வசதி இல்லாத ஒரு நிலையிலே மட்டக்களப்பு ஆதார வைத்தியசாலைக்கு வருகிற நோயாளிகளை எம்ஆர்ஐ ஸ்கேன் எடுப்பதற்காக கொழும்புக்கு அனுப்ப வேண்டிய கண்டி அல்லது கண்டிக்கு அனுப்ப வேண்டிய ஒரு தேவைப்பாடு இருக்கிறது. எனவே இதிலே நீங்கள் சற்று கவனம் எடுப்பீர்கள் என்று நாங்கள் நம்புகிறோம். அதுபோன்று நீண்டகால கோரிக்கையாக இருக்கிற அந்த வைத்தியசாலையிலே கட்லப் ஃபெசிலிட்டிஸையும் இந்த வருடத்துக்குள் அந்த மக்களுக்காக நீங்கள் செய்து தர வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். கௌரவ அமைச்சர் அவர்களே, அதுபோன்று வாழைச்சேனையில் இருக்கிற ஆதார வைத்தியசாலை கிட்டத்தட்ட 180,000 பேருக்கு வைத்தியம் பார்க்கின்ற ஒரு வைத்தியசாலை, கல்குடா தொகுதியிலே அதை நம்பியிருக்கிற மக்கள் தொகை அதிகமாக இருக்கிறது. அங்கும் வைத்தியர்களுடைய பற்றாக்குறை மிகவும் கவலையாக இருக்கிறது. 43 பேர் இருக்க வேண்டிய இடத்திலே 23 டாக்டர்கள் இருக்கிறார்கள். 21 பேர் இன்னும் தேவைப்பாடாக இருக்கிறது. 80 பேர் தாதியர் தேவைப்படுகிறது. 42 பேர் மாத்திரம்தான் இருக்கிறார்கள். 38 பேருக்கு அங்கு வெற்றிடம் இருக்கிறது. ரேடியோகிராஃபர் 2 தேவை, ஒருவர் தான் இருக்கிறார்கள். ஆனால் அதிலே மிக முக்கியமான விடயம் மகப்பேற்று வைத்திய நிபுணர் விஓஜி எக்கனை கூட காடர் திமுனோத் மெதகல் எக்கனை கொத்தன தேர் இஸ் நோ சிங்கிள் டாக்டர் இன் த விஓஜி இன் வாலச்சேன ஹாஸ்பிட்டல். அதுபோன்று இடியு அவசர சேவை பிரிவு அங்கு ஆரம்பிக்கப்படவில்லை. கிட்டத்தட்ட 180,000 பேருக்கு வைத்தியம் பார்க்கின்ற அந்த வைத்தியசாலை. அதுபோன்று கடந்த காலத்திலே கடந்த வருடமும் நாங்கள் அந்த இடியுவை கட்டுவதற்காக 1,200 மில்லியன் ரூபாய்கள் தேவைப்படும் என்று சொல்லி அதை கடந்த வருடமும் நான் இந்த பாராளுமன்றத்திலே உங்களுடைய கவனத்துக்கு கொண்டு வந்தேன். அதுபோன்று அதனுடைய விடயங்களை நான் மண் சபா கத்தக்கரனோ வாழச்சேனை ஸ்பிரித்தாள்கிட்ட இல்லி மத்திய நீக்கு. அதுபோன்றுதான் மீராவோடையிலே இருக்கிற பிரதேச வைத்தியசாலையிலே நிறைய குறைபாடுகள் இருக்கிறது. ஓட் காம்ப்ளெக்ஸ் இல்லை. குழந்தை பராமரிப்பு பிரிவு, பெண்கள் பிரிவு, ஆண்கள் பிரிவு எல்லாமே ஒன்றாக இருக்கிறது. டெங்கு பிரீடிங் இண்டெக்ஸ் அங்குதான் கூடுதலாக இருக்கிறது, ஆனால் சிற்றூரியர்கள் அங்கு இல்லை. தாதிமார்கள் மருத்துவமாதிகள் இவர்கள் இல்லாத நிலையிலே அங்கு மிகுந்த சிரமத்திலே கஷ்டப்பட்டுக் கொண்டிருக்கிறார்கள். எனவே அந்த விடயத்தையும் நீங்கள் கருத்தில் கொள்ள வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு தேர் இஸ் எ ஸ்மால் ரிக்வஸ்ட் ஆனரபிள் மினிஸ்டர், தேர் ஆர் டிபியூட்டி மெடிக்கல் அட்மினிஸ்ட்ரேட்டிவ் கிரேட் ஹேஸ் நாட் பீன் ஃபில் ஃபார் லாஸ்ட் 7 இயர்ஸ். There are 150 vacancies are not filled so far. For these vacancies, interview were held in 2018, but up to now this appointment is not given. I hope that please you have taken a prompt action. Please kindly take action to fill this vacancy as soon as possible. Thank you very much.
ගරු ආනන්ද අලුත්ගම්ගේ මන්ත්‍රීතුමා
මුලාසනේ උපවන ගරු මන්ත්‍රීතුමීනි ඉතා වැදගත් වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ICC පිළිබඳව කතා කරන මේ අවස්ථාවේදී අවස්ථාව ලබා දීම පිළිබඳව ආයතන සතුටට පත් වෙනවා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා වාමාංශික ව්‍යාපාරයේ ඉතා කර්කශක ජීවිතයක් ගත කරමින් ඒ ලැබූ අත්දැකීම් තුළ මේ කරන කාර්ය තුළ ඔබතුමා කරන ලද හොඳ ක්‍රියාවන් අපි අමතක කරලා කතා කරනවා නම් මං හිතන්නේ ඒක වැදගත් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔබතුමා ඖෂධ මිල අඩු කිරීම ඉතා වැදගත් වෙනවා රටේ අහිංසක ජනතාවට. හැබැයි මේ රජයේ තුලින් වෙච්ච දෙයක් හැටියට අපි විශ්වාස කරන්න ඔබතුමා ඒ ඖෂධ මාපියාව මැඩපවත්වලා ඒ තුලින් ලැබූ ආදායම තමයි නැත්තම් බදු වලින් හා වෙනත් ආදායමක් නෙවෙයි මම දන්න විදිහට ඔබතුමා ඒ කර්කශක ජීවිතයේ එක් අත්දැකීමක් තමයි මේ ඖෂධ මාපියාව යටපත් කරමින් ඔබතුමා ඒ නිවැරදි තීන්දුව ගැනීම පිළිබඳව ඔබතුමාට මම පුද්ගලිකව ඔබතුමාට මම ආචාර කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් ඉතා ගෞරවනීය ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවේදී මේ අවස්ථාව මම කරගන්නවා. ඔබතුමා දන්නවා ගලාහ ඒ වහයට ආසනේ ගලහ ගිලාන උපස්ථාන මධ්‍යස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට හදිස්සියේ ලෙඩක් දුකක් ඇති වුණොත් අඩුම ගානේ ආදාහන කිරීමටත් එතන අවස්ථාව තියෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ පුද්ගලික අවධානය මම යොමු කරන්න කැමැති ගලහ ගිලාන උපස්ථාන මධ්‍යස්ථානයේ ඉතා අයහපත් තත්ත්වයකට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. එනිසා ඒ පුද්ගලීකරණය කිරීමට සහ නැත්නම් බෞද්ධ ආගමික කටයුතු අමාත්‍යාංශයට බාර දීමට යනවයි කියන ඒ පණිවිඩේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඇති වෙලා තියෙනවා. ඉතා දුකින් ස්වාමින් වහන්සේලා මට කීප දෙනෙක් දුරකථනයෙන් කතා කළකෝ ඔබතුමාට පුද්ගලිකව දන්වන්න කියලා මම මේ අවස්ථාවේදී ඒ කාරණය ඔබතුමාට දන්වා සිටිනවා. මෙය ඉතා නිවැරදිව තව හොඳ ආකාරයෙන් මේ හාමුදුරන් වහන්සේලාට තමන්ගේ ඒ අවශ්‍ය කටයුතු සෞඛ්‍ය කටයුතු සහ අනිකුත් සනීපාරක්ෂක පහසුකම් සහ අනිකුත් ක්‍රියාකාරකම් කිරීම සඳහා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා. ඒ වගේම තව කාරණයක්, ඔබතුමාත් අපි එක ආණ්ඩුවක ඉන්න අවස්ථාවේදී ඔබතුමා දැඩි තීන්දුවක් ගත්තා. අපිට මතකයි වතුකරයේ තියෙන සියලු
வைத்திய ஆயத்தன ரஜையிட்டு பவரகின எவ்வா நடத்து கிரியம் ரஜே மகிங் கிரியாத்மக் கிரியம் சந்தா ஹபே உபத்துமாட்ட அமதக்கவேலாத் தன்ன அது சியேட பணாகட்ட வடா இதா துக்கித தத்தே வதுகரே சவுக்கி மத்தியஸ்தான் உபத்துமாட மதக்கை வெஸ்தோல் சவுக்கி மத்தியஸ்தான் உபத்துமா
கரு எமத்துமா
கரண்ட பாசுவீம் சந்தா கொடுச கொடுச அரகின தீவுனு கரமின் கண்ணு கேர் தங்கே ஹபே பிரதிபத்துமே தீந்து கேபினட்டையும் கத்தா
හොඳයි බොහොම ස්තුති කරු මෙතුමනි ඒ වගේම වතුකරේ ජනතාවට පඩි වැඩි කිරීම සඳහා දවන්ත උද්ඝෝෂණ සහ ඉල්ලීම් රාශියක් තියෙනවා ඉතා සාධාරණයි මොකද වතුකරේ සෞඛ්‍ය තත්ත්ව ඉතා පහත් මට්ටමේ ඒ වගේම වතුකරේ ජනතාවගේ ආර්ථික මට්ටමේ ඉතා පහත් මට්ටමක තියෙන නිසා ඔබතුමාගේ පුද්ගලික අවධානය ඒ කාරණය සඳහා යොමු කරනවා ඒ වගේම තව කාරණයක් කරු මෙතුමනි අබෝහම ස්තුතියි ගරු මෙතුමනි ඒ වගේම අපි දන්න දෙයක් මේ රටට වැඩිම එළවලු සහ පළතුරු ටික වවන්නේ මධ්‍යම පළාතේ අපේ ගොවියෝ ටික අපි දන්න දෙයක් මම මේ ළඟදී පුද්ගලිකව අපි ගොවියෝ කීප දෙනෙක් හම්බෙච්ච අවස්ථාවකදී ගොවියෝ මට කිව්වේ කාරණයක් තමයි ප්‍රධානම කාරණය ගොවියෝ අද කන්නේ එක වේලයි මොකද ගොවියන්ට ලැබෙන මේ මේ අයවැයනොත් ලැබිලා තියෙන පහසුකම් ඉතාම අවමයි ගොවියන්ට ලැබිච්ච පහසුකම් එනිසා එක ගොවියෙක් මට නැගිටලා කිව්වා ප්‍රසිද්ධියේ අපි කන්නේ එක වේලයි ඒත් අපි ගහන වහම අපි කනවා කියලා හැබැයි ওই සුපිරි පැලන්තියේ ඉන්න මිනිසුන්ට අපි තුන් වේලම වස කවනවා කිව්වා උදේ වස ගහලා හවසට ওই සුපිරි වෙළඳ සැන්ල වලට නිකුත් කරනවා තමන්ගේ ඒ වවන දේවල් මොකද ළමයට හේට පොත් ටිකක් ගන්න නැති වෙච්චාම විවිධ ආර්ථික ප්‍රශ්න ඇති වෙනකොට එළවලුට කඩලා ගිහිල්ලා සුපිරි ආයතනයට දීපුවාම එව්වා අනුභව කරන්නේ මේ සුපිරි පැලන්තියේ ඒ ජනතාව ওই සියලු දෙනා ලෙඩ්ඩු කරන ඔබතුමා ඒ ලෙඩ්ඩු බලා ගන්න සිද්ධ වෙනවා මම සතුටු වෙනවා ඇමතිතුමා අනිත් අමාත්‍යාංශවල විවාද වෙනකොට ඇමතිවරයා බලාගෙන හිටියේ නැහැ ඇමතිවරයා අහගෙන හිටියේ නැහැ අද ඔබතුමාත් ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමත් එකලඟ ඉඳගෙන මේ කාරණයට සවන් දීම පිළිබඳව ඉතා වැදගත් අවස්ථාවක් හැටියට අපි දක්වන මොකද අනිත් අමාත්‍යාංශවල විවාද කරනකොට ඇමතිතුමත් නැහැ සමහරට නියෝජ්‍ය ඇමතිතුමත් නැහැ ඒ වගේම මම දැකපු දෙයක් අද මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ පුත්‍රත්වයේ යහ පැත්තේ වාඩි වෙලා ඒ පිය සෙනහස ඒ දරු සෙනහස අපි දැක්කා ඒක නිසා මට මතක් කරු දෙයක් අද මේ රටේ තීන්දුව කරගෙනද බෞද්ධයෙක් රටේ නායකයෙක් වෙන්න ඕන කියලා මම යෝජනා කරනවා ගරු ඇමතිතුමනි දෙමව්පියෙක් දරුවෝ ඉන්න දෙමව්පියෙක් මේ රටේ නායකයා විය යුතුයි කියලා ඊට වඩා වැදගත් වෙයි බෞද්ධයෙකුට වැඩිය වැදගත් වෙයි මොකද ඔබතුමාට ඒ සෙනෙහස ලිංගතුභාවයේ ඒ මිත්‍රත්වයේ බැඳියාව ඔබතුමා අතර තියෙනවා එනිසා මම හිතන්නේ ඒ යෝජනාව අනුමත වුණොත් මේක ඉතා වැදගත් යෝජනාවක් එහෙම වුණොත් මේ රටේ නායකයෝ වෙන්න කීප දෙනෙකුට නායකත්වයට ඉල්ලුමක් කරන්නත් හම්බෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයාට බැරි වෙයි, නිවාස ඇමතිවරයාට බැරි වෙයි, අගමැතිවරයාට බැරි වෙයි. හැබැයි ඔබතුමාට ඉල්ලීම් කරන්න ඔබතුමා ඒ සියලු සුදුසුකම් සපුරවපු කෙනෙක්. ඒ වගේම වාමාංශික ව්‍යාපාරේ ඔබතුමා ඒ දේශපාලන කටයුතු කරන අපි පස්සෙන් ගිය මිනිස්සු. අද අපි පාර්ලිමේන්තුවට අවිල්ල තියෙන ඔබතුමාලගේ දේශපාලනය අපි කොහෙන් හරි ඔබතුමාලගේ හැලිච්ච ඒ හොඳ ගතිගුණ අපි ළඟ තියෙන නිසා. ඒ නිසා ඔබතුමාට ඒ කාරණය සඳහා ඇප්ලිකේෂන් එකක් දාන්න හරි ඔබතුමාට අයිතිය තියෙනවා. ඒ නිසා මේ දේශපාලන කටයුතු මං කිය ඔබතුමා එන්න කියලා තමයි එහෙන අපි අපි ඔබතුමාට උදව් කරන්න. කිසි ගැටලුවක් නැත්තේ නේ. මේ මෙතුමියත් කියනවා හා කියලා කියන්නලු. පැනහන්දු පුල්ල මැතිනේ කියනවා ආගේ ඔය වක්කපුර පස්සේ ඉඳලා කියනවා මමත් එන්නලු උදව් කරන්න. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂේ නම් කවුරුත් පුටුවල වාඩි වෙලා නැති හින්දා අපිට ආ වේලු කුමාර විතරක් ඉන්න එහා පැත්තේ වාඩි වෙලා එතුමත් මම හිතන්නේ සහයෝගය දෙයි. මොකද ඔබතුමාට ඒ සියලු අද්දකීම් තියෙන නිසා හදවතින් මේ කාරණේ කියන ඔබතුමා කර හොඳ දේවල් අපි වහින්වරෝ භාෂාවෙන් නොකිය හොඳ දේවල් රාශියක් මේ රටේ ඔබතුමාගේ මේ කාල සීමාව තුළ සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ වැදගත් දේවල් අපි අගය කළ යුතු වෙ තිබෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මේ වර්ෂයේ මං හිතන්නේ මේ ඉතිහාසයේ මම දේශපාලන වශයෙන් ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් කියලා හිටියා එවගේම පළාත් සභාවේ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් වෙලා හිටියා. අපි සිංහල අවුරුදු ගත කරලා තියෙනවා. මේ අවුරුද්ද තමයි ගරු ඇමැතිතුමනි මොනවා කවුරු කොහොම කිව්වත් මේ අවුරුද්ද තමයි මිනිස්සු හිඟා කරන අවුරුද්ද. මේක තමයි ඇත්ත කතාව. මේ සිංහල අවුරුද්දේ අරුංගල විකුණලා රත්තරන් බඩු ටික විකුණලා කොහොම හරි අවුරුදුකයි මේ මැයි වෙසක් මාසේ පහ වෙනකොට සියලු දෙනාට හිඟා කන්න සිද්ධ වෙනවා. අද මන්ත්‍රීවරු හැටියට අපි ගෙදර හිටියොත් හැම කෙනාම මම දැක්කේ නැහැ ඉතිහාසයේ කවදාවත් මිනිස්සු ඉතා ආර්ථික මට්ටමින් පහලට වැටලා මොනවා හරි ඉල්ලන්න තමයි එන්නේ. මිනිස්සු කැමැත්තේ නෙමෙයි මේ දෙක කරන්නේ. හැබැයි අකමැත්තෙන් හරි මේ දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද පාසල් යන දරුවෙකුට උදේ රුපියල් 20ක් 50ක් අම්මට තාත්තට දෙන්න
තුෂාරේ ඉඳුලින් මන්ත්‍රීතුමා
මේ
අර මූලාසනයේ මන්ත්‍රීමේ මේ ආනන්ද අලුත්ගමගේ මේතුමා මේ ජනතාව හිඟා කරනවා මිනිස්සු හිඟා කරනවා කියලා කියනවා. මම කියන්න කැමති මේ පහුගේ
ඉට්ස් නොට් අ පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මන්ත්‍රීතුමා කතා කරන්නේ
මම කාලා අනවශ්‍ය කතාවක්. හැබැයි ඔබතුමා මගේ මිත්‍රයා ඔබතුමා මගේ මිත්‍රයා ඔබේ මොකද හදිසියේ කුලප්ප ඔබතුමා මගේ මිත්‍රයා. හැබැයි ඔබතුමාලගේ නායකයොන්ට මම ගෙනාපු යෝජනාවන ඉල්ලන්න බෑ. ඔබතුමාටත් පුළුවන් ඉල්ලන්න. මොකද ඔබතුමාත් දරුවෝ ඉන්න පියෙක්. ඒ නිසා ඔබතුමාටත් ඒ අවස්ථාව තියෙනවා. හැබැයි රිදෙනවා ඇති. මොකද ඔබතුමාගේ නායකයෝගේ නම් පෙළ කිව්වම එක්කෙනෙකුටවත් මම ගෙනාවේ යෝජනාව අනුව ආයේ ප්‍රතිවර්ණයකට ඉල්ලන්න බෑ. ඒක තමයි රිදිලා ඇත්තේ. හැබැයි ඉතින් ඔය බැල මෙහෙවරකන් හැමදාම කරන්නේ නැතුව මම කිව්වාගේ මේ රාජ්‍ය තැමැත්තුම අපි ගේමු. අපි ඔක්කොම එකතු වෙලා එතුමා ගේමු. මොකද එතුමා අද අපිත් එක්ක හිටපු අපේ දේශපාලන නායකයෙක් එහා පැත්තට ගිහිල්ලා හිටියට එතුමට හදවතින් ඔතන ඉන්න බෑ. මටත් බටත් මාස පහක් ඔතන ඉන්න බැරුණා. කැමැත්ත නෙවෙයි එමෙතුමා
යුඑම්පී එකත් එක්ක
මොකද අපේ ජීවිත කාලේ ගෙවිලා තියෙන වාමාංශික දේශපාලනේ ඔබතුමාගේ වාඩි වෙලා මොනවා කරත් ඔබතුමා හදවතින් ඔතන ඉන්නේ. ඒක මට දැනෙනවා. මොකද ඔබතුමා ලේ හලාගෙන දාඩිය කඳුළු වගුරගෙන ඔබතුමා ජීවත් උනේ වාමාංශික මිනිස්සුත් එක්ක. ඔබතුමාට හදවතින් ඔතන ඉන්න බෑ. ඒක නිසා මම ඒ ආරාධනාව කරේ. මම ඒ යෝජනාව කරේ තමුන්නාන්සේට රිදෙන්න ඇති. මොකද තමුන්නාන්සේ තර සමනල කණ්ඩායමේ පස්සේ එල්ලිලා යන කෙනෙක් නිසා තමුන්නාන්සේට රිදෙනවා ඇති. හැබැයි මම ගෙනාපු යෝජනාව අනුව තමුන්නාන්සේටත් හොදයි. මොකද තමුන්නාන්සේ දරුවෝ ඉන්න කෙනෙක්. ඒ නිසා තමුන්නාන්සේටත් ඒ ලෙංගතුභාවයේ
ඒ අවසන් කරන ගරු මන්ත්‍රීතුමා.
දැන් මගේ කතාවට ඔබතුමා
මම අවසන් කරන කාලය අවසන්යි.
නෑ නෑ මට විමලි විරේ දිසානායක මැතිතුමාගේ කාලය දුන්නා.
ඒ කාලය
නෑ නෑ ඒක කාලය දෙන්න. මොකද අපි ලෑස්ති වෙලා තියෙන එතුමා ගරු මන්ත්‍රීවතුමා එතුමාට ඔබතුමියගේ ඉතින් බොහොම මිත්‍රයන් විමල විරේදිසානායක මැතිතුමා එක
දැන් මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා
මේ මට තව විනාඩි දෙකක් දෙන්න එහෙනම්.
මන්ත්‍රීවරුන්ගේ කාලය ගොඩක් එක එක විදියට අරගෙන
දිනවා. ඉතින් එහෙම කරපුවාම ඉතින් අපි
ඒ නිසා අවසන් කරන්න දැන්
කාලය අවශ්‍ය වෙනවනේ ගරු මැතිනි. මට
අවසන් කරන්න
තප්පරයක් දෙන්න තව අවසන් කරන්න. එන්ටා ගරු අමාත්‍යතුමනි කාලේ කපනවා ඉතින් හොඳ කතාවක් කරන්න ලෑස්ති වුණා. ඔබතුමා ගැනත් වැඩියෙන් වර්ණනා කරනකොට මෙතුමීටත් මං හිතන්නේ රිදුනොත් දන්නේ මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. කමන්නේ කෙසේ වෙතත් අපි බොහොම සද්භාවයෙන් ඒ යෝජනාව කරේ. එනිසා තව කාරණයක් පසුපෙලේ අපේ ඉඳුනිල් මගේ බොහොම මිත්‍ර මන්ත්‍රීතුමාට බොහොම කේන්ති ගිල්ලා වගේ නැගිටිනවා. මම ඒකට කිසි ගැටලුවක් නැහැ. හැබැයි පසුපෙලේ මන්ත්‍රීවරු යෝජනා ගේනවා මේකට මම ඡන්දය දෙන්න මේකට මම ඡන්දය දෙන්න. මමත් ওই පැත්තේ ඉඳලා තමුන්නාන්සලත් එක්ක එකතු වෙලා ලෑස්ති වුණා. කවද්ද හරි ගියේ තමුන්නාන්සල කිව්වා අපි දෙන්න ජනාධිපතිතුමාගේ වැසීසෙට කියලා. කෝ නිකන් ගොතන ඉඳගෙන බොරුවට බිරුවට වැඩක් නැහැ. කෙලින් වැඩ කරන්න. අපි කිව්වා අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්න යනවා කියලා. මම තමයි පළවෙනියට කිසි
වරදක් නැතුව
ඒ තීන්දුව ගත්තා. රාජිත ඇමතතුමා මට විශ්වාසයි. තමුන්නාන්සේ කරපු දේශපාලනයට අනුව තමුන්නාන්සේ ඔය තීන්දුව බොහොම ඉක්මනින් ගනී කියන යෝජනාවත් කරමින් ඒ විශ්වාසය ඇති කරමින්
තමුන්නාන්සේ
ජය වේවායි ප්‍රාර්ථනා කරමි.
ඊළඟට විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා මූලාසනයේට
ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරමු.
ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි අද දවසේ ඉතා වැදගත් විෂයන් කීපයක් පිළිබඳව සාකච්ඡා කරන වටිනා අවස්ථාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයත් පිළිබඳව අදහස් පළ කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. විශේෂයෙන්ම රටක සංවර්ධනයට, රටක දියුණුවට සෞඛ්‍ය අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවල දියුණුව වැදගත් වෙනවා. ඉතින් අපි නිතරම කතා කරන්නේ නිදහස් සෞඛ්‍ය ගැන, නිදහස් අධ්‍යාපනය ගැන. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ රටේ නිදහස් සෞඛ්‍යයක් තියෙනවද, නිදහස් අධ්‍යාපනයක් තියෙනවද? මොකද රජයේ රෝහල්වල ඉස්සරහෙන්ම පාමසි වැටිලා තියෙනවා, ඒ වගේම පුද්ගලික රෝහල් තියෙනවා, පුද්ගලික චැනල් සෙන්ටර් තියෙනවා. සමහර වෙලාවට පුද්ගලික රෝහලකට ගියාම ප්‍රතිකාර ගන්න එන රෝගී දිහා, රෝගීන්ගේ සංඛ්‍යාව දිහා බැලුවම මේ රටේ රෝහල් තියෙනවද නැද්ද කියන එකත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තරමට විශාල පිරිසක් එනවා. ඒ වගේ මට මතකයි ඈත දුෂ්කර ප්‍රදේශවල, මොණරාගල වගේ ප්‍රදේශවල බොහොම කලින් පාමසි තිබුණේ නැහැ, පෞද්ගලික රෝහල් තිබුණේ නැහැ, පෞද්ගලික චැනල් සෙන්ටර් තිබුණේ නැහැ. අද වෙනකොට ඒවා නගරයක 10-12 විදිහට වැටිලා තියෙනවා. ඉතින් මේ දිහා බැලුවම මේ රටේ ජනතාවගෙන් කොච්චර ප්‍රමාණයක් රෝගීභාවයට පත් වෙලාද, අසනීපයට පත් වෙලාද කියලා අපිට හිතා ගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. කොහොම හරි සෞඛ්‍ය අමාත්‍යතුමා සාධනීය පියවරවල් රාශියක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනින් ගත්ත කියන එක මම හිතන්නේ කවුරුත් දන්නා. මොකද ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම, ඒ වගේම ඖෂධවල බෙහෙත්, ඖෂධවල මිල අඩු කිරීම, ඒ වගේම රෝහල් දියුණු කිරීම වගේ කාරණා සම්බන්ධයෙන් යම් සාධනීය පියවරක් අරගෙන තියෙනවා. හැබැයි අද අපේ රටේ සෞඛ්‍ය දිහා බැලුවම දැන් බුදුහාමුදුරුවෝ වතාවක කියලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගීකම තමයි උතුම් ලාභය. ඉතින් මේ රටේ ජනතාවට, කෝටි දෙකයි කාලක් පමණ ඉන්න ජනතාවට ඇත්තටම මේ නිරෝගීකම උතුම් ලාභයක් විදිහට සලකන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නය. දැන් පාසල් දරුවන්ට, තරුණයන්ට, වැඩිහිටියන්ට විතරක් නෙමෙයි අද බෝවන් නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, අංශභාගය, මේ වගේ රෝග ගණනාවකටම අද අපේ සමාජයේ ගොදුරු වෙලා තියෙන. මෙවැනි තත්ත්වයක් තුළ එක පැත්තකින් උදේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා කුරුවීම, කෘෂවීම, අඩු බර සහිත දරුවන් ඉපදීම, අවුරුදු පහට අඩු ළමයි, අපිට තාමත් මේ රටේ හොයාගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විතරක් දියුණු කළාට මදි. රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික දේහෙම දියුණු කරන්නට ඕන. මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් වැය කරත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අපි බලාපොරොත්තු වෙන තරම් සැලකිය යුතු මට්ටමකින් නිරෝගී වුණාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් මම මේ කතා කරන්නේ සමහර රෝහල්වල OPD එකට ගියාට පස්සේ ඖෂධ ලියලා දෙන චිට්ටක දිහා බැලුවම හුඟක් බෙහෙත් අඩුයි. මම අද තොරතුරු ටිකක් ගත්ත බිබිලා මූලික රෝහලෙන් ප්‍රෙෂර් වලට අවශ්‍ය ලොසාටන් කියන බෙහෙත් අද තිබිලා නැහැ. ඇස්ප්‍රින් තිබිලා නැහැ. වකුගඩු රෝගීන්ට ලබා දෙන 1 ඇල්පා කැල්සි පෙරෝල්, ඒ වගේම හෘද රෝගීන්ට දෙන නිකොරන්ඩිල්, ඒ වගේම ඇලර්ජික් වෙලා හදිසි අවස්ථාවකදී දෙන පිරිටන් ඉන්ජෙක්ෂන් නැහැ. ඊළඟට හයිඩ්‍රෝ කෝටිසන් නැහැ. ඒ වගේම හතිය රෝගීන් සඳහා ඉරීමට දෙන සල්මෙට්‍රෝ සූටෙකසෝන් නැහැ. ඒ වගේම
ගරු ඇමතුමා, රාජසේනරත්න ඇමතුමා,
එක LC එකක් ඕපන් කළා නෑ. ඒ ඇති වුණ හිඟතාවයේ තමයි දැන් තියෙන්නේ, තව මාසයක් විතර තියෙයි ඒක.
ඔව්, කොහොමනත් මම කියන්නේ මේ අද දවසේ වෙනකොට තියෙන තත්ත්වේ. ඒ වගේම බදුල්ල
ධර්මන්තුමාගතාගේ
රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමැති බව ජනතාව ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි, බිබිලා මූලික රෝහලේ දා අවුරුදු 10කට කලින් තමයි ICU එක හදන්න පටන් ගත්තේ. තාම හදලා නැහැ. ඒකට ගෙනල්ලා තියෙන උපකරණ සමහරට කාලේ ඉක්ම වෙලා යන්න ගිහිල්ලා ඒ වගේ වොරන්ටියේ එස්පය වෙලා තියෙනවා. එස්පය වෙන්න ආසන්නව තියෙනවා. ඉතින් ඒ වගේ කරුණු ගණනාවක් තියෙනවා. අපි දන්නවා නාගරික ප්‍රදේශවල බස්නාහිර පළාත වල වගේ රෝහල් වලට අවශ්‍ය පහසුකම් ගොඩනැගිලි ඒවා අවශ්‍ය විදියට ලැබෙනවා. නමුත් අපි කතාවක් අහලා තියෙනවානේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. ඉතින් ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවල පළාත් සභා හරි මධ්‍යම ආණ්ඩුව හරි සෞඛ්‍යකවම රටට තියෙන ඕන එක සෞඛ්‍ය ප්‍රතිපත්තියක්. හරි, පළාත් සභාවටත් මධ්‍යම ආණ්ඩුව මුදල් දෙන්න ඕනේ. මධ්‍යම ආණ්ඩුව මුදල් දුන්නොත් ඒ මුදල් වලින් අවශ්‍ය ප්‍රාග්ධන සම්පත් සහ පවත්වාගෙන යෑමේ වියදම් දරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් සෞඛ්‍ය ඇමතුමා බලන්න. ඔබතුමා අසනීපේ ලබතුමා ප්‍රතිකාර ගන්න ගියේ ලංකාවේ රෝහලකට නෙමෙයි සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට. එතකොට ලංකාවේ රෝහල් පිළිබඳව ලංකාවේ වෛද්‍ය ප්‍රතිපාරකාර පිළිබඳව විශ්වාසයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් මතුවෙනවානේ. ඒ නිසා අපි ආදර්ශමත් වෙන්න ඕන විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියමුවා විදිහට ඔබතුමා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ කතාවේදී මේකට උත්තර දෙන්න කියන කාරණේ මම ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන්ම ඌව පළාත වගේ ගත්තොත් ඌව පළාතේ අවුරුදු 200කට කලින් දවල අධිරාජ්‍යංගේ කෲරතර හස්තයකට අහුවෙලා මුළු ප්‍රදේශෙම විනාශ වුණා. දැන් අවුරුදු 200ක් ගත වෙලා තියෙනවා. හැබැයි පළාත් අපේ පළාතට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීමේදී නිලධාරීන්ගේ හිඟයක් විශාල වශයෙන් තියෙනවා. විශේෂයෙන් නිලධාරීන් ගැන ගත්තොත් ඌව පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් 63ක් අවශ්‍යයි, ඉන්නේ 42යි. පුරප්පාඩු විශේෂඥ වෛද්‍යවරු 21ක් තියෙනවා. ඒ වගේම දන්ත විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්න ඕනේ, කවුරුත් නැහැ. ඌව පළාතේම දන්ත වෛද්‍යවරු 112ක් අවශ්‍යවත්, ඉන්නේ 71යි.
ගරු මන්තුමා තව විනාඩියකින් අවසන් කරන්න.
ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවිකාවන් 849ක් අවශ්‍යයි, ඉන්නේ 204යි. පෞල් සෞඛ්‍ය සේවිකාව තමයි ගමින් ගමට ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා.
ගරු මන්තුමා විනාඩියෙන් අවසන් කරන්න.
තත්ත්වයේ පිළිබඳව සොයලා බලන්න. මම මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්නේ මේ අඩුපාඩු ඉදිරියේදී සම්පූර්ණ
ගරු රාජසේනාත් නැමැතුමා
රණ්ඩුපතුමාට කතා කරන්නේ. ඌව පළාතේ හිටන නිලධාරීන් 1205ක් අවශ්‍යවත් ඉන්නේ 986යි. 219ක හිඟයක් තියෙනවා. PHI වරුන් 128ක් අවශ්‍ය වුණත් දැනට ඉන්නේ 198යි, 30ක හිඟයක් තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ දුෂ්කර ග්‍රාමීය දිස්ත්‍රික්ක වලට අවධානය යොමු කරලා අනිත් මේ නාගරික ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය උසස් මට්ටමට ගෙන ඒමට ප්‍රාග්ධන වත්කම් නැත්තම් මානව සම්පත් ලබලා දෙනවා වගේ ඒ වගේ
ගරු මන්තුමා අවසන් කරන්න.
සම්පත් දීලා ඒ අවශ්‍ය වෛද්‍ය වෘත්තිය
ගරු මන්තුමා අවසන් කරන්න.
සෞඛ්‍ය තත්ත්වය සම අවස්ථාවන් ලබලා දෙන්න කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.